අයි බෝවන්. කතානායකතුමාගේ නිවේදන 2016 සැප්තැම්බර් මාස වන අඟහරුවාදා එනම් අද දින අපරභාග 3ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් එම ගරු කතානායකතුමාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණෙන ලෙස ගරු සභික මන්ත්‍රී සිල් දනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම ගරු අමාත්‍යතුමා අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2013 වර්ෂයේ සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ 2013 වර්ෂයේ සඳහා රාජ්‍ය දේව සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා තිරසර සංවර්ධනය යහා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ස්ථානීය ආගමික කටයුතු අමාත්‍යතුමා සහ ඉඩම් මෙතුමාගේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 වර්ෂය සඳහා ඉඩම් මැනුම් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2015 වර්ෂයේ සඳහා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම් ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2013 වර්ෂයේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගැනීම හා සුබ සාධන මෙතුමාගෙන්
2014 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබ සාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු අජිත් අබේවර්ධන
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන සහ ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ධීවර හා ජල සම්පත් සංවාද අමාත්‍ය ගරු
නියෝජ්‍ය කතානායකතුමනි 1996 අංක දෙක දරන ධීවර සහ ජල සම්පත් පනතේ 61(1) උපවගන්තියේ ඕක සහ න ඡේද යටතේ ධීවර සහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව අංක 1878(11) සහ 2014 සැප්තැම්බර් 1 දිනදී අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක දෙක දරන ධීවර සහ ජල සම්පත් පනතේ 14A, 14E, 14E, 14U, 14U, 14A, 14E, 14O, 14O, 14K සහ 14G වගන්තිය සමග කියවිය යුතු 61(1)ත වගන්තිය යටතේ ධීවර සහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව අංක 1878(12) සහ 2014 සැප්තැම්බර් 1 දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක දෙක දරන ධීවර සහ ජල සම්පත් පනතේ 14A, 14E, 14U, 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 14E, 14E, 14O, 14O, 14K සහ 14G වගන්ති සමග කියවිය යුතු 61(1)ත වගන්ති යටතේ ධීවර සහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව අංක 1892(41) සහ 2014 දෙසැම්බර් 12 වෙනි දිනදී අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක දෙක දරන ධීවර සහ ජල සම්පත් පනතේ 61(1)U වගන්ති යටතේ ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යවරයා විසින් සාධන ලදුව අංක 1904(10) සහ 2015 මාර්තු 3 වෙනි දිනදී අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක දෙක දරන ධීවර සහ ජල සම්පත් පනතේ 61(1)NaU, NaU, සහ (T) වගන්ති යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාධන ලදුව අංක 1907(47) සහ දෙදස් පහළව මාර්තු විසිහය දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක 2 දරන දීවර හා ජලද සම්පත් පනතේ 61-1-0 සහ ත වගන්ති යටතේ දීවර අමාත්‍යවරයෙන් සාදන ලද අංක 1907-47 සහ 2015 මාර්තු 26 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක 2 දරන දීවර හා ජලද සම්පත් පනතේ 30 වෙනි වගන්ති යට සමග කියවිය යුතු 61 වගන්ති යටතේ දීවර සහ ජලද සම්පත් සංවර්ධන අමාත්‍යවරය විසින් සාදන ලදුව අංක 1924-6 සහ 2015 ජූලි 20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක 2 දරන දීවර සහ ජලද සම්පත් පනතේ 29 වෙනි වගන්තිය සමග කියවිය යුතු 61 වෙනි වගන්තිය යටතේ දීවර සහ ජලද සම්පත් සංවර්ධන අමාත්‍යවරය විසින් සාදන ලදුව අංක 1938-2 සහ 2015 ඔක්තෝබර් 26 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක 2 දරන දීවර සහ ජලද සම්පත් පනතේ 61-1 වගන්ති යටතේ දීවර සහ ජලද සම්පත් අමාත්‍යවරය විසින් සාදන ලදුව අංක 1938-2 සහ 2015 ඔක්තෝබර් 26 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 1996 අංක 2 දරන දීවර සහ ජලද සම්පත් පනතේ 14A, 14A, 14E, 14E, 14U, 14U, 14A, 14A, 14O, 14O, 14K සහ 14G වගන්ති සමග කියවිය යුතු 61-1 ත වගන්ති යටතේ දීවර සහ ජලද සම්පත් සංවර්ධන අමාත්‍යවරය විසින් සාදන ලදුව අංක 1945-6 සහ 2015 දෙසැම්බර් 14 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 1996 අංක 2 දරන දීවර සහ ජලද සම්පත් පනතේ 61-1 ත වගන්ති යටතේ දීවර සහ ජලද සම්පත් අමාත්‍යවරය විසින් සාදන ලදුව අංක 1945-7 සහ 2015 දෙසැම්බර් 14 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග තිරසර සංවර්ධනය සහ පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක් සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2013-2014 වර්ෂය සඳහා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක් සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
පෙත්සන් පිළිගැන්වීම ගරු රවින්දු සමරවීර මහතා, ගරු සුසන්ත පුංචිනේ මහතා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි ත්‍රිකුණාමලයේ බත්මීගම කුලිකණ්ඩි කුලම යන ලිපිනයේ පදිංචි යුබී ජානිකා මල්කාන්ති මහත්මියෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු දුලිප් විජේසේකර මහතා, ගරු පාල්ත කුමාර තෙවරපිරු මහතා, පෙත්සම් 12ක් ඉදිරිපත් කරනවා.
අතුරුගිරිය ජයමාවත අංක 185 දා ස්ථානයේ පදිංචි එන් කුමාර මහතාගේ පෙත්සමක්ද, කොළතු දකුණ කෝලාන උක්කතන ලිපිය පදිංචි ඩීඩී දයරත්න මහතාගේ පෙත්සමක්ද, පතුගම ඉද්දකොඩ මාරමුල්ල යන ස්ථානයේ පදිංචි ඩීඑච් ආනන්ද කරුණාසිරි මහතාගේ පෙත්සමක්ද, පතුරුලිය කුරුළුපැද්ද යන ස්ථානයේ පදිංචි ඩග්ලස් රාජ මහතාගේ පෙත්සමක්ද, බුලස්සිංහල දෙල්මැල්ල කැකිරිය යන ලිපිය පදිංචි ජී නන්දාවති මහත්මියගේ පෙත්සමක්ද, මොරපිටි අත්වලට අංක 37 එකදරන ස්ථානයේ පදිංචි එස් සී රෝසා රත්නිනී මහත්මියගේ පෙත්සමක්ද, අයගම ගෞරවීය දෙකන් දෙන ලිපිනේ පදිංචි එම් එච් පත්මී කාන්ති මහත්මියගේ පෙත්සමක්ද, පතු ආදුවැත්ත යන ලිපිනේ පදිංචි මුනියන්ඩි ප්‍රේමකුමාර මහතාගේ පෙත්සමක්ද, යගිරල ගම්මන උදිත ග්‍රයින්ඩිස් මිල් මෝල යන ලිපිනේ පදිංචි එන්ඩි රූපජමහතාගේ පෙත්සමක්ද, බදුල්ලි හැඩිගල්ල ජනපද බෝග්ද යන ලිපිනේ පදිංචි පීඩි ආරියවති මහත්මියගේ පෙත්සමක්ද, පානදුර අලුත්තර පාර අංක 822 ඒ දරණ ස්ථානයේ පදිංචි ටීඑම් එන් සරත් නාථගේ පෙත්සමක්ද, පෝතලගම තිල්ලවල පාර අංක 35 දා ස්ථානයේ පදිංචි රාමචන්ද්‍ර ධම්මික මහත්මයාගේ පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු සුනිල් හඳුනිස් මහතා පෙත්සම් 3ක් ඉදිරිපත්
කරනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි විදුලිපුර කෙසල්ගම කන්ද අංක 27 දරණ ස්ථානයේ පදිංචි බීකේඒ ශ්‍රියාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, ජයන්තිපුර පොදු වෙළඳපොළ අසල අංක 22 දරණ ස්ථානයේ පදිංචි GW ලාල් අමරසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පන්නිපිටිය කොට්ටාව බංගලාවත්ත ගැමුණු මාවත අංක 60 දරණ ස්ථානයේ පදිංචි SL රණවීර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු බිමල් රත්නායක මහතා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි නුගේගොඩ සුබදාරාම පාර අංක 170 දරණ ස්ථානයේ පදිංචි ටී අතුල පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු KK පියදාස මහතා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි මහනුවර කුළුගම්මන අංක 128 28 වෙනි අටදරණ ස්ථානයේ පදිංචි ඒජී ජයවීර මහතාගෙන් ලැබුණු ප්‍රශ්නම පිළිගන්නමි.
ගරු පූජ්‍ය අතුරේ ලක්න හිමි පැමිණෙන්නේ බුද්ධික පත්‍ර මහතා පැමිණෙන්නේ අද ආනන්ද අලුත්ගමගේ මහතා ගරු කවීන්ද්‍ර කොඩිස්වරන් ගරු සුජිත් සංජය පෙරා මහතා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි යටියන්තට වැලිහෙල් තැන්න වීරගල් යන දිපිනේ පදිංචි WAA රණසිංහ පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නමු.
වාචක පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ගරු MMS සල්මාන් මහතා ගරු උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතා
මම ආන ගරු කතානායකතුමනි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාසයක් කල්ලිල
ගරු කනගේරත් මහතා
මම ආන නියෝජ්‍ය කතානායකතුමනි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සතියක් කල්ලිල
ගරු ලකී ජයවර්ධන මහතා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්න ආන
අධ්‍යාපන එතුමා සතිය you asking for one week is it
one week yes
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා ගරු බිමල් රත්නායක මහතා
මම අහන ගරු නියෝජ්‍ය කතානායක
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිළිතුර ආයක පලාලි ගුවන් තොටුපළ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ඉන්දියන් රජය හෝ ඉන්දියන් සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කර නැත අයන්න දෙක අදාළ නොවේ අයන්න තුන අදාළ නොවේ අයන්න හතර අදාළ නොවේ අයන්න පහ අදාළ නොවේ ආයන්න පැන නොනගි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතාන පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමතුමා 2016 ජුලයි 17 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ වී තිබෙනවා මෙහෙම මම දැනගන්න කැමතියි අමතුමාගේ සම්බන්ධව India to develop Palali as regional airport. Mam Kiyawannam. India is carrying out a feasibility study on the Palali airport to assess its suitability to be utilized as a regional airport. This airport is now a Sri Lankan Air Force run facility and is used for military and civilian flights in Sri Lanka. The Airport Authority of India, AAI, is now carrying out a feasibility study on Palali Airport to see how it could be developed. Civil Aviation Authority Director General HMC Nimalasiri told Abuthumage Niladariye Nimalasiri told that Sunday Times about 4 months ago an AAI team visited Palali to ascertain how the airport could be developed as a regional airport he said. එතර මම දැනගන්න කැමති ගරු අමතුමාගෙන් එතර මේ Sunday Times ප්‍රාප්තිය බොරුද
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එහෙම සමීක්ෂණයක් සඳහා ඒ ඉන්දියානු කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා නමුත් ඒ ඊට පස්සේ එහෙම අපේ අවශ්‍යතා අපි හඳුනාගෙන ඒගොල්ලන්ට දැනුම් දෙන්න ඕනේ කොහොමද අපි කරන්න කියලා විශේෂයෙන්ම මේක කලාපීය ගුවන් තොටුපළක් ලෙස නවීකරණය කරනවා නම් විශේෂයෙන්ම ඒ පළාතේ තියෙන යම් ඉඩම් අත්පත් කරගන්න තියෙනවා ඒ වගේම විශාල මුදලක් වැය වෙනවා එහෙම අපි පිළිතුරක් තාම දීලා
නැහැ ගරු නියෝජ්‍ය කතානායක දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු අගමැතිතුමා රාජ්‍ය ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා තිබෙනවා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අන්සොලිසිට් ප්‍රොපෝසල්ස් විදියට දැන් මුකුත් කරන්නේ නැහැ කියලා එසේ තිබියේදී ඔබතුමාලා ගිවිසුමකුත් නැතුව මම දන්නා එකට කියන කැබිනට් අනුමැතියක් තියෙනවද කියලා ඉන්දියාවම තෝරගෙන ඉන්දියානු AI එකට මේ ගැන feasibility study එකක් ලබා දෙන්නේ කුමන පදනමින් ප්‍රශ්න දෙකක් තිබෙනවා ඇයි ඉන්දියාවේ AI එක තෝරගන්නේ අපි කියන්නේ වෙන දෙයක් තෝරගන්න කියලා ඇයි ඒක තෝරගන්නේ දෙක ඇයි මේ මෙහෙම පැවරීමෙන් ඔබතුමාලට සිද්ධ වෙනවා unsolicited proposals වලට යන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එහෙම කිසිම ජීවිසුමක් අත්සන් කළා නැහැ අපි ඒ ඉන්දියානු කණ්ඩායමක් ඇවිල්ලා ඒක නිරීක්ෂණය කළා ඒ සමීක්ෂණයක් කළා කොහොමද මේක කරන්න පුළුවන් කියන අධ්‍යයනයක් විතරයි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. කිසිම අපි ගිවිසුමකට මේ පිළිබඳව අත්සන් කළා නෑ.
වෙනවාද එහෙම ඉන්දියාවේ කණ්ඩායමකට එන්න නැත්නම් නිකන් ඇවිල්ලා පරීක්ෂණ කරන්න බැහැනේ අමතුම. ඉන්දියන් AIA ඉන්දියන් සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකට ඇවිල්ලා පලාලි එයාපෝට් එකේ ෆීසිබිලිටි ස්ටඩි එකක් කරන්න අවසරය ලබා දීලා තිබෙන්නේ කවුද?
ඒක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක ඇත්තටම අපේ සිවිල් ගුවන් සේවා අධිකාරියත් ඒ වගේම අපේ ආරක්ෂක අංශත් දැනුවත් කළා තමයි ඒ එතුමන්ලත් එක්ක තමයි ඒක කරලා තියෙන්නේ. ඒක මේ පරිබාහිරව අපේ ආරක්ෂාවට තර්ජනය වෙන කිසිම දෙයක් ඒක රජයක් හැටියට අපි කළා නැහැ.
විමල් එතුමා අවසාන ප්‍රශ්න.
බොහොම ස්තුතියි අරුණ නියෝජ්‍ය කතානායකතුමනි. ගරු ඇමතුමා, මම ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි මතු කරන්නේ. මම අහන්නේ නීත්‍යානුකූල ප්‍රශ්නයක්. මම අහන්නේ ඉන්දියාව හෝ ඉන්දියන් සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකට අපේ පලාලි එයාර්ෆෝස් එක බාරව තියෙන පලාලි එයාපෝර්ට් එකේ ෆීසිබිලිටි ස්ටඩි එකක් කරන්න අවසර දුන්නේ කවුද?
මම හිතන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ ප්‍රශ්නෙට
වාර්තාවක් ලබා ගන්න කියලා ආණ්ඩුවෙන් අවසරය දුන්න වාර්තාවක් ලබා ගන්න පුළුවන් ද කරද්දි? අදාළ අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව මම හොයලා කියනන් හරියට මොකද්ද අමාත්‍යාංශය කියලා ආණ්ඩුවේ දැනගෙන හිටිය, අපි දැනගෙන හිටියා. ගෙමල්මටම දෙන්න ඕම නැහැ ෆීසිබිලිටි රිපෝට් එකක් අරගන්න. ෆීසිබිලිටි රිපෝට් එකක් අරගන්න කැබිනට් අනුමැතිය අරගන්න දෙන්න.
හොඳයි, ඔබතුමා ඒ ලේවිල් ඉදිරිපත් කරනවා.
ලියවිලක් නෑ, මම ඔය කියන්න, මම දැන් ප්‍රකාශයක්.
ඔබතුමා කිව්වා අමාත්‍යංශයෙන් ලියවිල.
මම කරුණු ඔක්කොම ප්‍රකාශ කරන්න. අපි වග්ගියම බාර ගන්නවා. අපි දුන්න ෆීසිබිලිටි රිපෝට් එකක් අක්දා වාර්තාවක් ලබා ගන්න.
හොඳයි.
විටුවේ එක එක තැන් වලට අපි බාර දීලා තියෙන වාර්තාව ලබා ගන්න. ඒවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඕම නැහැ.
ගරු ඉෂා ගෞමන් මහතා, කෘෂිකර්ම ඇමතුමාගේ ඇසීමට. ගරු ටී රංජිත් සොයිසා මහතා,
මම අහනවා ගරු කතාන.
නගර සැලසුම් හා ජල සම්පාදනතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිළිතුර ආයන්නේ එක උඩවලව ජල සම්පාදන ක්‍රමයේ පණහඩුව මිරිස්හේන මාර්ගයේ ජලනල මීටර් 850ක් එලීම සඳහා රුපියල් 834,532ක් වැය වී ඇත. දෙක, මෙම ජලනල මාර්ගයෙන් මීටර් 850ක් දිග ඇති මේ වන විට ජල සැපයුම් 5ක් පමණක් ලබා දී ඇත. තුන, මෙම නල මාර්ගයෙන් ජල සම්බන්ධන ලබාගත් එක් පාරිභෝගිකයෙකු වෙනුවෙන් රජය රුපියල් 168,906ක් වැනි මුදලක් වැය කර ඇත. ආයන්න එක ඔව්, නිවාස සහිත ඉඩම් කට්ටි 5ක් සඳහා මීටර් 850ක් දිග ඇති මෙම ජලනල මාර්ගයේ ජල සැපයුම් ලබා දී ඇත. දෙක, ජල සැපයුම් ලබාගත් ස්ථාන දෙකක් රත්නපුර ප්‍රාදේශීය කළමනාකරුගේ බිරිඳට අයත් ස්ථාන වන අතර තවත් ස්ථානයක් ප්‍රාදේශීය කළමනාකරුගේ මස්සිනාට අයත් වේ. අනිකුත් ජල සම්බන්ධතා දෙකම ලබාගත් අය සමග ප්‍රාදේශීය කළමනාකරුගේ සම්බන්ධයක් ඇති බව අනාවරණය වී ඇත. තුන, මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට අනුව ජලනල මාර්ගයකින් ජල සැපයුමක් ලබා ගැනීමට මණ්ඩලයේ සේවකයෙකුට හෝ ඥාතියෙකුටද හිමිකම් ඇත. නමුත් මෙම මීටර් 850ක නල මාර්ගයෙන් මීටර් 600කට පමණක් මූලික සැලැස්මට අනුව අනුමැතිය හිමිව ඇත. ඉතිරි මීටර් 250ක නල එලීමට සංඝපාල රජමහා විහාරාධිපතිගේ ඉල්ලීම මත සිදුකර ඇති බව අනාවරණය වී ඇත. එසේ වුවත් මෙම මීටර් 250ක කොටස මූලික සැලැස්මට ඇතුළත් නොවන නිසා එම ජලනල මීටර් 250 සඳහා ජල සම්බන්ධතා ලබාගත් තිදෙනාගෙන් වැය වූ මුදල් අයකරගෙන නොමැත. මේ සඳහා මුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් පවතී. මීට අමතරව තම නිල බලය භාවිතා කරමින් රාජ්‍ය මුදල් අවභාවිතයක් මේ සම්බන්ධයෙන් සිදු වී ඇද්ද යන්න තහවුරු කිරීම සඳහා විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එය තහවුරු වුවහොත් එම නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනු ඇත. තවද මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මගින් මේ පිළිබඳ විගණන පරීක්ෂාවක් 2016/03/14 වෙනි දින සිදුකර වාර්තාවක් ලබා දී ඇති අතර එම වාර්තාවට අනුවද අදාළ නිලධාරියාට විරුද්ධ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට නිර්දේශ කර ඇත. හතර මණ්ඩලයේ නිසි අනුමැතියකින් ලබා නොගත් මේ අමතර ජල නල මීටර් 250 සඳහා එක් අයෙකුගෙන් රුපියල් 81,816ක් අයකර ගත යුතුය. පහ ඉහත 3-4 සඳහන් කර ඇති පරිදි අදාළ රුපියල් 81,816ක මුදල පාරිභෝගික ගිණුම් 3ට මුලින් අයකර නොමැති නිසා අයකර ගැනීමට කටයුතු කරමින් පවතී ඈන්න අදාළ නොවේ.
පළවෙනි අතුරු ප්‍රශ්න.
ගරු ඇමතිතුමාට පළමුවෙනි ස්තුතිවන්ත වෙනවා. ඉතාම පැහැදිලි නිරවුල් පිළිතුරක් ලබා දීම සම්බන්ධව. ඒවගේම ගරු ඇමතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මේ ආ එකේ විදිහට නිවාස සහිත ඉඩම් කට්ටි තුනක් නෙමෙයි නිවාස නොමැති ඉඩම් කට්ටි තුනක් ගැන වෙන ඔබගේ පිළිතුර නිවැරදි විය යුතුයි කියලා මම සඳහන් කරනවා. ඒක නිවාස නොමැති ඉඩම් කට්ටි වෙන විය යුතුයි. ඒ වගේම
හොයාබල්ල කියන්න මම දන්නේ නැහැ.
දෙවැනි අතුරු ප්‍රශ්නේ හැටියට මම ඔබතුමාට සඳහන් කරනවා, ඇත්තරම ජල සම්පත් මණ්ඩලය මගින් විශාල සේවයක් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජල සම්පාදන කටයුතු වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කෙරෙනවා. මිනිසු විශාල විශ්වාසයක් තියෙනවා ජල සම්පත් මණ්ඩලය පිළිබඳව පිරිසිදු ජලය කලටට ලැබෙනවා කියන එක. අර එවැනි තත්වයක් තුළ තිබෙද්දී නිලධාරීන් විසින් මේ ආකාරයට කටයුතු කිරීම නිසා රජය පිළිබඳ සහ ජල සම්පත් මණ්ඩලය පිළිබඳව තිබෙන විශ්වාසය පළුදු වෙනවා. මෙන්න මේ தත්ත්වය වැළැක්වීමට ඉදිරි කාලයේ ඔබතුමා කට පියවර ගන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. මම ඒකට වෙන පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
Thank you. දෛ ගරු බන්දුල ගුණවද මෙතුමා,
මම ප්‍රශ්නේ අහනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, පිළිතුර සපයන්නම්. අතුරු ප්‍රශ්න එතුමා තාම ප්‍රමාණයි. හැබැයි පිළිතුර තියෙනවා.
නෑ ගරු මුදල් ඇමතිතුමාගෙන් අතුරු ප්‍රශ්න කීපයක් අසන්න තිබෙන නිසා ඒ ප්‍රශ්නය කල් දාලා මම සුවිශේෂ ප්‍රශ්නයක් මං ගරු අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කරනවා.
මේ වෙලාවේ කරන්න බෑ ඇමතිතුමා.
මේ පුළුවන්, මොකද මේක මේ රටේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක්.
ගරු මම ආපහු අවවාද ඇමතිතුමා, මේ ආපහු එකට පිළිතුර දෙන්න පුළුවන් ඕන නෑ.
මේ වෙලාවේ මේ ගැන කතා කරන්න අවස්ථාවක් දෙන්න.
ගරු සභානායක ගරු ගයන්ත මෙතුමා, ඔබතුමාගේ මොකද්ද මේ ප්‍රශ්නේ උත්තරයක් දෙනවද?
මෙතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුරේ වෙලා තිනවා.
නමුත්
අතුරු ප්‍රශ්නයි තමයි මුදල් ඇමතුමා ඉන්න වෙලාවක පොඩ්ඩක් පැහැදිලි කරගන්න වෙයි.
ඒකෙන් පැන නැගෙන අතුරු ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාවක් තියෙන නිසා එවනම් මුදල් ඇමතුමා ඉන්න වෙලාවක අවස්ථාවක් දෙන්න.
ඇමතිවරයා ඉන්න ඕනේ මේක පිළිතුරු දෙන්න. ඇමතිතුමා මෙතන නැහැ. ඇමතිතුමා මේ ගැන ප්‍රකාශයක් කරයි. මේ මේ ඇමතිතුමා දීලා තියෙන අපේ ඇමතිතුමාට මේ ගැන පිළිතුරු දෙන්න. ඒ කියන්නේ තව අතුරු ප්‍රශ්නයක් ඕන නම් එතන දැනුම් දුන්නාම එතුමා පස්සේ ඒ කරුණ දැනුම් දෙයි. ඒකයි මුදල් ඇමතිතුමාට දැම්ම නම් මුදල් වහන්න. මුදල් යොමු කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ.
හොඳයි ගරු ගායන්ත මෙතුමා,
ආයක 2015 අතුරු අයවැය මගින් මන්දිර බද්දන යනුවෙන් නව බද්දක් යෝජනා කර 2016 අයවැය යෝජනා මගින් ඒ තවදුරටත් බලගන්න වූ බව පිළිගන්නේද? පිළිතුර ඔව්. එකී මන්දිර බද්ද අය කිරීමේ පදනම කවරේද? 2000 වර්ෂයේ අප්‍රේල් මාස පළවෙනි දින හෝ එදිනට පසුව ඉදිකරන ලද බිම් ප්‍රදේශයේ වර්ග අඩි 10,000කට නොඅඩු හෝ යම් අදාළ වර්ෂයක අප්‍රේල් මාස පළමුවන දිනට වටිනාකම රුපියල් මිලියන 150කට නොඅඩු නිවාස ගොඩනැගිල්ලක හිමිකාරීත්වයක් ඇති අයෙකුගෙන් වාර්ෂිකව මෙම බද්ද අය කළ යුතුය. 2015 සහ 2016 වර්ෂවලදී මෙම බද්දෙන් රජයට ලැබුණු මුළු ආදායම කොපමණද? ඉහළ ආදායම්ලාභී නිවාස අයිතිකරුවන් සඳහා බදු අය කිරීම රජයේ ප්‍රතිපත්තිය විය. ඒ අනුව 2015 අතුරු අයවැය මගින් මෙම මන්දිර බද්ද හඳුන්වා දුන් නමුත් සහාධිපත්‍ය දේපල මන්දිර බද්දෙන් නිදහස් කිරීම ඇතුළු යෝජනා මෙම බද්ද සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නිසා එම සංශෝධන සහිතව මුදල් පනත සකස් කර අවසන් නොවීම හේතුවෙන් 2015 සහ 2016 වර්ෂ සඳහා මෙමගින් බදු අයකිරීමක් සිදු කර නොමැත. 4 ඉහත වර්ෂයන්හි මන්දිර බද්ද ගෙවනු ලැබූ තැනැත්තන්ගේ නම් සහ ලිපිනයන් කවරේද කියලා අහලා තියෙනවා. ඒක පැන නොනැගි. නොඑසේ නම් මේ මන්ද පැන නොනැගි.
මගේ මගේ අතුරු ප්‍රශ්න තුන මම යොමු කරනවා මුදල් ලැබෙත්තුමාට. පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රාජ්‍ය අයවැය යෝජනා මගින් ඉදිරිපත් කරපු මන්දිර බද්ද නැමැති බද්දෙන් කිසිදු ආදායමක් රජයට ලැබී නොමැති නිසා ඒ වර්ෂවල අයවැය ඇස්තමේන්තුවල රාජ්‍ය ආදායම් පිළිබඳ පුරෝකථනයන් වැරදි සහගත වෙන බැවින් මෙවැනි ප්‍රායෝගික වශයෙන් භාවිතා නොවන බදු මින් ඉදිරියට පනවන්නේ කෙසේද කියන ප්‍රශ්නේ එක ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නය, දැනට මේ බදු අය කිරීම සම්බන්ධයෙන් තිබෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශාල අර්බුදයක් ඇති වෙලා ඊයේ දිනේදී මෙම නිලධාරීන් ලෙඩ නිවාඩු දාලා තියෙනවා. ඒ ලෙඩ නිවාඩු දාලා තියෙන්නේ ආදායම් එකතු කිරීමේ කාර්යය විදේශ සමාගමකට විශාල කොමිස් මුදලකට පැවරීම සම්බන්ධයෙන්. මෙවැනි බදු අය කිරීම ලංකා ඉතිහාසයේ පුරාම කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන නිසා එවැනි විදේශ සමාගමකට මේ බදු පවරන්න බලාපොරොත්තු වෙනවද නැද්ද? මේ අර්බුදය පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමග ඉතා පැහැදිලි සාකච්ඡාවක් කරන්න කියලා අපි මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. තුන්වෙනි ප්‍රශ්නය, අද රජයට බදු රැස් කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුවේ විවිධ වෘත්තීය සමිති හා ක්‍රියාකාරිකයන්ට තමන්ට හඬක් නගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ සඳහා මැදිහත් වෙන ලෙසත් ඉල්ලා
සිටින ප්‍රශ්න
අතුරු ප්‍රශ්න තුනයි. අතුරු ප්‍රශ්න තුනයි.
හරි, මේක අපි මුදල් ඇමතුමාට තවදුරටත් යොමු කරනවා. ඇත්ත වශයෙන්ම මේ බදු අය කර ගැනීම සිදු කරන්නේ ඔබතුමා දන්න පරිදි මේ ආදායම් බද්ද දෙපාර්තමේන්තුවයි කස්ටම් එකයි එක්සසයිස් ඩිපාර්ට්මන්ට් එකෙනි විතරයි.
හොඳයි, ගරු ඉන්දික අනුරාධ හේරත් මහතා
වැඩිදුරට එතුමගෙන් අහමු.
මහින්ද යාපා අභිවාදන් මෙතුමා
අහනවා, ප්‍රශ්න අහනවා.
රාජ්‍ය පරිපාලන
ඔව් යුද කතානායකතුමු, එක ඔව් පූජ්‍ය දළුපොත පාලි හිමියන්ගේ විශ්වාමැටුප්පං අයදුම්පත 2016/2/24 දිනතිව විශ්වාමැටුප් දෙපාර්තමේන්ත ලැබී ඇති අතර එහි පැවති අඩුපාඩු හේතුවෙන් එය 2016/2/24 දිනම නැවත කලාප කාර්යාලයට යොමු කර ඇත. නැවත 2016/3/21 දිනතිව එම් විශ්වාමැටුප් අයදුම් පත්‍රය විශ්වාමැටුප් දෙපාර්තමේන්තු ලැබී ඇත. අනතුරුව දළුපත උපාලි හිමියන් වෙත 02-11-06342 ලෙස විශ්වාමැටුප් පංකය ලබා දී ඇති අතර 2016 ජූලි මාස සිට විශ්වාමැටුප් ගෙවීම ආරම්භ කර ඇත. දෙක, මේ වන විට විශ්වාමැටුප් ගෙවනු ලැබේ 2016/7/8 දිනති පූජ්‍ය දළුපත උපාලි හිමියන් වෙත විශ්‍රාමැටුප් පාරිතෝෂිකය හා 2016 ජූලි මාසයේ විශ්‍රාමැටුප ලෙස රුපියල් 395,431.41 මුදලක් උන්වහන්සේගේ බැංකු ගිණුම වෙත බැර කර ඇත. ආ, ප්‍රමාදයකින් තොරව විශ්‍රාමැටුප් ගෙවනු ලැබේ 2016 අගෝස්තු මාසයේ විශ්‍රාමැටුප ලෙස රුපියල් 31,417.80 මුදලක්ද 2016/8/14 දින දළුපත උපාලි හිමියන්ගේ බැංකු ගිණුමට බැර කර ඇත. ඈ, ඉහත එක දෙක හා ආනුව පැන නොනැගි.
කොහොම ස්තුතියි අමතුම.
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
මගහනවා ගරු කතානායකතුමනි.
ගරු සභාපතිතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නයට උත්තරය, අයන ගම්පා දිස්ත්‍රික සුවස් මල් සමිති 30ක් ඇති අතර සමාජ සමාජිකාවන් 2195ක් පමණ සිටි ගියබන් සමාජ සංඛ්‍යාවන් ඕකිඩ් ඇන්තිරියම් ජර්බේරා හා විසුරු පත්‍රිකා පත්‍රික ශාක මිශ්‍ර වගාවක් ලෙස සිදු කරයි. අයන එක සුවස් මල් සංගම් සමාජිකයන් පිළිබඳව පමණක් ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් සංගණනයක් සිදු කර ඇත. රාජ්‍ය කොට්ටාද ගම්පා මල් සංඛ්‍යා 5යි, සමිති 297යි, මිනුවන්ගොඩ 3යි, සංඛ්‍යා 285යි, අත්තනගල්ලි 4යි, සමාජ 250යි 2යි, දිවුලපිටියේ 2යි, සකා 440ක් ඉන්නවා, මීරිගම 3යි 192යි, බියගම 1යි 60ක් ඉන්නවා, මහර 4ක් තියෙනවා, 223ක් සමාජිකයෝ සමාජිකාවන්, ජායල 3ක් තියෙනවා 110යි, කැලණි 1යි 50ක් සමාජික සමාජිකාවන්, දොම්පේ 2යි 130ක් සමාජිකාවන්, මීගමේ 2යි 150ක් සමාජිකාවන්, සමිති 30යි, සමාජ සංඛ්‍යාව 2195යි, සුවස් මල් සංගම් වල ලියපන් සමාජ සංඛ්‍යාව කිසි ඕකිට් ඇන්තුරියම් ජර්බේරා හා විසිතුරු පත්‍රිකා ශාක මිශ්‍ර වගාව ලෙස ලබයි. මෙමල සියලු දෙනා සුළුවා මධ්‍ය පරිමාණ වගාකරුවන් වේ. අපනගරුව ඇත ඔවුන්ගේ නිෂ්පල අවදීම සිදු කර ලබයි. 3/2015 වසරේ හා 2016 වසරේ මුල්කාර්තුවේ ගම්පා දිස්ත්‍රික්කය තුළ විශේෂිත පුහුණු වැඩමුළු 50ක් පවත්වා ඇත. පුද්ගලින් 1815 පුහුණු කර ඇත. ආදාළ කාලය තුළදී ගම්පා දිස්ත්‍රික්ක තුළ පීටි සුවස් මල් සමිති සමාජිකාවන්ගේ මල් තවන් 1000ක් පරීක්ෂා කළ අතර අවශ්‍ය තාක්ෂණ දැනුම උපදෙස් ලබා දෙලදී. ආදාළ කාලය තුළදී ගම්පා දිස්ත්‍රික්ක තුළ සමාජිකාවන් 88ක් අතර පොලිතින් ගෘහ සැකසීම, ඒ කියන්නේ අපි පොලිතින් දෙනවා බොටනිකල් එකෙන්, කල ටික පුහුණු තාක්ෂණ දෙනවා. සඳහා මීටර් 108 ප්‍රමාණයේ UV ප්‍රතිවිරුද්ධ පොලිතින් රෝල් 7ක් බෙදාදී මේ ඇත. දෙපාර්තමේන්තුවේ අරමුදලින් 700,000ක් වියදම් කර ඇත. ආදාර කලය තුළදී ගම්පා දිස්ත්‍රික්ක තුළ සමාජිකව 403ක් අතර සෙවන ගෘහ සැකසීම සඳහා මීටර් 103 සෙවන දැල් රෝල් 61ක් බෙදා දී ඇත. මේ සඳහා දෙපාර්තමේන්තුවේ අරමුදල් මගින් වියදම් කරලා තියෙනවා 1,860,000ක්. ගම්පා දිස්ත්‍රික්ක තුළ නිෂ්පාද අලෙවි කිරීම මල් ප්‍රදර්ශන පැවැත්වීම සඳහා 10/10 ප්‍රමාණය කැනපි බට 140ක් ඊදම සංගම අතර බෙදා දී ඇත. මේ සඳහා දෙපාර්තමේන්තුවේ මුදලින් 41,54,868ක් වියදම් කර ඇත. මල් ප්‍රදර්ශන සඳහා අවශ්‍ය පහසු නවදී වෙනුවෙන් ආදාළ කාලය තුළදී ගම්පා දිස්ත්‍රික්ක තුළ ප්‍රධාන විෂයයක් සඳහා 530,000ක් මුදලක් ලබා දී ඇත. මාසික රැස්වීම සාමාන්‍ය නිලධාරී සෑම අවස්ථාවෙම තාක්ෂණ කරුණු සමාජයට දැනුවත් කිරීම කරයි. නාවකයන් ඉල්ලීම කළ ඉදිරිපත් කළ පසු ආදර තමන් පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් දෙනු ලැබේ. මෙම දෙපාර්තමේන්තුවේ මම කියන්න උනා ගරු සභාපතිතුමනි, මම මේ උද්‍යානයට ගියලා තියෙන මම මේ සාකච්ඡා දිගටම මේ අවුරුදු තුළ උද්‍යානු එක්ක සාකච්ඡාවල් පත්තල ඉදිරි දැක්ම වැඩ පිළිවෙල හදලා තියෙනවා. ඊයේ මම දේවල සතුදන් මේ නිලධාරි පැමිණියා මේ ප්‍රශ්නේ අහලා තියෙන මර ස්තුතිවන්තනි මේ ගරු මන්ත්‍රීතුමාට දැනුවත් කිරීම ගැන. ගම්පා උද්‍යානයේ පිටරැති පටක රෝපණ ප්‍රසන්නකාරී පරිපාලන කටයුතු කැලණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලබන අතර පටක රෝපණ මධ්‍යස්ථානයේ පර්යේෂණ ව්‍යාප්ත කර ඇති මුල් ප්‍රභේද සහ පැරලබා දුන් මල් ව්‍යාපාරිකයින් සංඛ්‍යාපන තොරතුරු කැලණිය විශ්වවිද්‍යාලය විසින් විසායකත් ජාතික උද්‍යානයට ලබා දී නැත. මම අද තමයි ඊයේ මේ ප්‍රශ්නයත් එක්ක දැනගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයට දිවි නැගුම තුළ පෞගි රජය මුදල් මිලියන විශාල මුදලක් දීලා මේ පරීක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කළ බවත්, නමුත් මේ සම්බන්ධතාවයක් නැති බව මදරගත ඊයේ මම මේ නිසා සුදන්ත මේ ප්‍රශ්නය මතු කිරීම ගැන මම කැලණි විශ්වවිද්‍යාලයේ මේ ආදාළ ඒ ආදාළ මාචාර්යව කඳවලා සාහිත්‍ය සම්බන්ධකරණයක් ඇති කරලා, මොකද මට පේනවා සම්බන්ධකරණ නැති බවක් දෙපාර්තමේන්තුව අතර, ඒ නිසා ක්‍රියා කරනවා. ඒකම ගරු සභාපතිතුමනි, මේ අහපු ප්‍රශ්නයට ආදාළව මම කියන්න කැමතියි, අපි 2005 යුරෝපයේ හිටියේ මල් ඕකිඩ් ඇන්තුරියම් වැනි දේවල් අපනෑනේ යුරෝපයේ, අපි හිටියේ 6 වෙනි තැන. දෙදස් දාහතර කොළහා විතර වෙද්දී අපි හැටවිනි තනට පහතර බැහැලා. අපි හැටවිනි තනට පහතර බැහැලා. අපේ 2014 අපනන මණ්ඩලයේ සංඛ්‍යාලේඛන අනුව ඇමරිකන් ඩොලර් මිලියන 14ක් අපි ලබලා තියෙනවා ඒ තරම් පහතර ගිහිලා. එනිසා මම උද්‍යෝග උද්‍යානයේ වැඩමුළුවට ගිහිලාවේ මහාචාර්යවරු ලංකාවේ මේ අංශයේ හිටියා එක සමුළුවට සහභාගීලා මහාචාර්ය ඒටිආරත්නගේ ප්‍රධානත්වයෙන් අද ඒ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ අපනකරුවන් එක්ක අපන මණ්ඩල ඇතුළු රේකිය අය එක්ක වැඩපිළිවෙලක් ඇති කරලා ඉදිරියේ ලංකාව මොකද මේ අංශයේ මට පුළුවන් ව්‍යාප්ත කිරීම හා පුහුණු කිරීම හා අපිට සම්බන්ධ කිරීම ඒක දායකම එතුමාගේ අමාත්‍යාංශය ඇතුළු ඒ රේක අංශයෙන් අපට විශාල මුදලක් අපට අවුරුදු පහකට ගන්න පුළුවන් මේ තුලින් ක්‍රියා කරනවා කියන්නේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ දීර්ඝ කතාවක් දීර්ඝ දේශනයක් අපේ ගරු ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් ලබා දුන්න එකට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ පටක රෝපණ මධ්‍යස්ථානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඒ උපදේශකත්වයේ යටතේ පහුගිය රජයේ ගොඩනගලා ගොඩනැගුවේ අවසාන කාල වකවානුව තුළ. ඒ නිසා මේ රටට මේ මල් පැල පිටරටින් ගෙනේම තායිලන්තයෙන් සිංගප්පූරයෙන් වගේ ගෙනේමේදී විශාල මුදලක් මේ වගාකරුවන්ට ගෙවන්න වෙනවා. එතකොට මේගොල්ලෝ මේක නැවත අපනයනය කරන වෙලාවට මේගොල්ලන්ට ලැබෙන ලාභය අඩු නිසා තමයි මේක ගම්පහ උද්භිදයේ උද්‍යානයේ මේ පටක රෝපණ මධ්‍යස්ථානයේ ඉදිකලේ. නමුත් ඔබතුමා කියන පරිදි ඔබතුමාලගේ රජය දැනට වසර එකහමාරක් විතර වගේ වෙනවා. ඔබතුමා අමාත්‍යාංශය අරගෙනත් වසරකට වැඩි කාලයක් වෙනවා. මේ වෙනකන් ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වගාකරුවන්ට මේ උද්භිත උද්‍යානයේ තියෙන පටක රෝපණ මධ්‍යස්ථානයෙන් සහ මේ වගාකරුවන් වැඩි කර ගැනීමට මේ රට තුළ මෙවැනි ස්ථාන ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් තියෙනවද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය.
ගරු සභාපතිතුමනි, කැලණිය විශ්වවිද්‍යාලය මහාචාර්ය මා එක්ක මගේ ඉන්න උපදේශක මහාචාර්ය කොටගම් මහාචාර්ය නිමල්දි සිල්ලා අපි මේ විශ්වවිද්‍යාලය ඔක්කොම එක සම්බන්ධලා ඉන්නවා. කනගාටු කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් හෝ මගේ දෙපාර්තමේන්තුවේ මෙවැනි අවසන් කාලයේ රජයේ ඒ රාජපක්ෂ කාලේ බිහිකල මේ අංශයක් ගැන මට ටිෂු කල්චර් ගැන දැනුවත් කිරීමක් වුණේ නැහැ. සම්මත එකල ප්‍රගතියක් ගැනවත් ආවේ නැහැ. එනිසා තමයි මම කිව්වේ අපි ඉලක්කය මේ වර්ෂයේ උද්භිද උද්‍යානයෙන් පුහුණු කරුවන් මම කිව්වේ 50,000ක් ගන්න කියලා. නමුත් 35,000ක් එහා අපි පුහුණු කරනවා හැම ලංකාවේම ආසනයකම. ඒ පුහුණු කරන අය මල් අපනකරුවෙක් සම්බන්ධ කරනවා. සම්බන්ධයක් නැහැ. ටිෂු කල්චර් ඔබතුමා කියන එක මම මේක බොහොම දැනගත්ත එක හොඳා. ටිෂු කල්චර් එක අපි දිනු කරන්න ඕන. මේ ස්ථානයේ මම විශ්වවිද්‍යාලයේ ඒ ආදාළ නිලධාරි මහතුරුත් එක්ක මගේ නිලධාරිත් එක්ක සාකච්ඡා කියලා පියවර අපි ගන්නවා. අපි කිසි දෙයක් හොඳ දෙයක් වහන්නේ නැහැ. වංචාවක් හොරකමක් වුණා නම් විතරයි ඒ ගැන පරිශීලන.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මේ මල් අපනයන කරුවන් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම දිවුලපිටිය මැතිවරණ කොට්ටාසය අර ඔබතුමා දැන් කිව්වා වගේ ඒ මහාචාර්යවරුන්ගේ උපදෙස් අරගෙන දිවුලපිටිය මල් අපනයන ගම්මානයක් හදන්න පහුගිය රජයේ වැඩපිළිවෙලක් තිබුණා. ඒක මේ රජයත් එහෙම සමග දැන් නැවතිලාද තියෙන්නේ කියන එක මට අහන්න ඕන. මොකද ගුවන්තොටුපොළට ආසන්න ප්‍රදේශයක් නිසා, ඒ වගේම ඔබතුමාගේ මං හිතන්නේ දිස්ත්‍රික්කයට පලාතරත් බොහොම ආවේනික නිසා මං හිතන්නේ ඒ ඉඩකඩ පහසුකම් පොල්වතු වැනි විශාල වතු තියෙන නිසා මං හිතන්නේ ඔබතුමාගෙන් අපි අහන්නේ ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවද කියන කටයුත්ත ඒ මල් අපනයන කරුවන් වැඩි කර ගැනීම සඳහා.
තුමනි, පළමුව මිලියන 30,000,000ක් වියදම් කළ මේකේ මේතරම් මුදලක් වියදම් කරනවා කියන එක මට ඊයේ පස්සම මේ වාර්තාවත් එක්ක ආවේ. අද නිල්දාට දොස් කිව්වා අයි මට මේක එලි කෙරුවේ නැත්තේ කියලා. මම වහාම ඉන්න මම ඔබතුමාට මම උත්තරය දෙන්නම්. ඔබතුමා හරි අයි ඔච්චර පයින්නේ ඉන්නකෝ. අනේ ඉන්නකෝ ටිකක් ඔයා මම උත්තර දෙනකම් මම පරීක්ෂණයකුත් කරනවා. සභාපතිතුමනි, මිලියන 30,000,000ක් වියදම් කරලා මේ පටක රෝපණය කරුවා කියන එක ගැන මම පරීක්ෂණයක් කරනවා. ඔබතුමා කියපු දිවුලපිටියේ අපනරකරු වෙන්නා 130 ගානක් ඒ මාත්‍රමා හම්බ වුණා. එයා අපේ සාකච්ඡාවට තාව. එතුමාලා 21 වෙනිදා ඉඳලා ප්‍රදර්ශනයක් තියෙනවා. මමත් යනවා. මම ඒ යන්නේ මොකද මෙයාට අත දෙන්න. ඒ නිසා පරීක්ෂණයක් කරන ඒ සල්ලි වල වෙච්ච දේ මම පරීක්ෂණයක් කරලා ඡන්ද කාලේ මොනවා වුණාද කියලා මම එකතු වෙනවා.
නෑ ගරු කතානායකතුමනි මේ නිවැරදි පිළිතුර ලැබුණේ නැහැ. මම ඇහැව්වේ දිවුලපිටිය ප්‍රදේශයේ තෝරාගෙන තියෙන එක වර්ධනය කරන්න එතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවද කියලා. නැතුව මේ පරීක්ෂණයක් ගැන නෙවෙයි.
එතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා. මනාප වර්ධනයද මල් වර්ධනයද එතන උනේ කියලා මම හොයනවා. මේක දෙකම හොයනවා. දිවුලපිටිය මල් වර්ධනය කරනවා. දුප්පත් කාන්තාවන්ට මේ රජයේ ප්‍රතිපත්තිය තුළ ස්වයං ආර්ථික වීර වැඩපිළක් අපි යනවා.
හොඳයි.
ඒ වැඩපිළක් කරනවා. හැබැයි මනාප සමර වුණාද මොකද්ද උනේ කියලා මේකත් මම පරීක්ෂණය කරනවා.
ඔබතුමා ඒ කාලේ හරිය. තුනක් ඇසුවක්. ගරු විදුර වික්‍රමනායක මැතිතුමා. විදුර මැතිතුමා.
අම කිවේ අපි දෙනවා දැල් දෙනවා තාක්ෂණ පුහුණුව දෙනවා අපේලා ඒ කාන්තාවන්ට තරුණයින්ට හරි පිරිමින්ට හරි ඕනේ ඔබතුමාට වුණාත් අපි අපේ දෙන උද්‍යාන තියෙනවා ගම්පා තියෙනවා ධනේවත්තේ තියෙන බොට්නිකල් සවාරි පාක්කේ කියලා ඒ තියෙනවා මේ අම්බතුර දිහත් තියෙනවා අපේ මේ තියෙනවා දෙපා නුවරඑළියේ එහෙනම් මේ තැන්වල ඒ ළමයිට පුරු කරනවා එකක් තාක්ෂණ පුහුණුව ඉතරනේ මල් වර්ධනය කිරීම විශ්වකල්තල දෙක්තර මට්ටම මෙයා කරනවා දැල් දෙනවා බෑග් දෙනවා එයාට ණයක් දෙන බැංකුව එකයි වැඩපිළක් ඇති කරලා තියෙනවා ඒ නිසා ඒවා කිසි දෙයක් අපි වර්ධනය කළා ව්‍යාප්ත කරනවා මිසක් අපි කියන්නේ මල් නෙමේ අප නෑන පල්ලා බැස්සා අපි යුරෝපේ 2005 වර්ෂයේ අපි ඉතින් යුරෝපේ 6 වෙනි තැන අවුරුදු 10ක් ඇති මේක 60ට බැලලා අගමැතිතුමනි මේක විශාල මුදලක් අපිට හම්බ කරන්න පුළුවන් ඒ නිසා මේ වැඩපිළිවෙල අපි මුල් තැනක් දෙනවා දායකමක ඔබතුමාගේ කපරණ මණ්ඩලයේ නිලධාරි ඔබතුමාට මම කියන්නම් මේක ඉන්න මහාචාර්ය විනාඩියක් දෙන ගරු සභාපති
දප්පරයක් ගොඩක් වෙලා ගත්ත මේ තීරු ගන්න
මම මේක ටේබල් කරනවා සභාපති කරනවා මේ වාර්තාව ඔබතුමාගේ ඉන්න මහාචාර්යවරු ඔබතුමාලා වගේ තනි පුද්ගලයෙක් උද්භිද උද්‍යාන නිලධාරි තරහයි හැප්පිලා වංචාව උපකාර වෙලා තියෙනවා මම නානියක් කර රජ ජනරාල් ගැහුවා අද උදේ
You can table it.
I want to mention
this. You have taken a lot of time.
I will come to that table. So just give me one. Mahathar ATR Ratna, Secretary Director General, Sri Lanka Council for Agriculture Research Policy. Mr. H.G. Ratna, Head Secretary, Bhatia Sumiti Arachi, Concerned Minister of Sustainable, Mr. Duwanta Samanayaka, Professor Sriyani Peeris, Professor Horizon Campus Mahalabe, Mr. Gamini Vijayatilaka, Dr. S.A.P. Chandra, පත්මිනී සීනේට ඔෆිසර් ශ්‍රී ලංකා උදේ ග්‍රාජුලස් පොලිසි මේ විදියට විශ්වාස බෞද්ධලාසයත් එක්ක කමිටුවක් අද වාර්තා කරලා තියෙනවා මම මේක අගමැතිතුමාට
දෙනවා
ඒ වාර්තාවත්
හොඳයි ගරු විදුර වික්‍රමනායක මැතිතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්න අහනවා ගරු නාලන්ද විද්‍යාලේ
දවසලා එහෙම තමයි.
නියෝජ්‍ය කතානායකතුමනි සති දෙකක් කල් ඉල්ලනවා. සති දෙකක්.
ගරු ඩලසලා පෙරමැතිතුමා.
ප්‍රශ්න
ගරු දෙවෙනි වටේට. ගරු ශාන්ති සිස්කනුරාද් asking the question
kalli amachare kirpada
minister of education
yes
danta metuma adhyapana metuma
gaurav talavar avargale
oh sir
modalavadu kelvike badil aamam rendavadu kelvike badil podiyalavu vinnappatarargal thura pradesangalil illada kaaranathinal கொழும்பில் பரீட்சைகள் நடத்துவதற்கு நேர்ந்துள்ளது. எஸ்எல்ஏஎஸ் எஸ்எல்ஏஎஸ் 3 நாட்களுக்கு பரீட்சை நடத்த வேண்டும். சுமார் 1950 பேர் இருக்கின்றார்கள். எஸ்எல்ஏஎஸ் 1 நாள் தான் நடத்த வேண்டும். சுமார் 1958 பேர் தான் இருக்கின்றார்கள். ஆதலினால் இந்த பரீட்சை கொழும்பிலே நடைபெறுகின்றது. 3வது கேள்விக்கு பதில் அவசியம் ஏற்படாது. 4வது கேள்விக்கு பதில், இம்மாகாணத்திலிருந்து தோற்றும் விண்ணப்பதாரிகளின் எண்ணிக்கை மிகவும் குறைந்த அளவில் காணப்படுவதால் ஒரு சிலருக்காக மாத்திரம் தனிப்பட்ட பரீட்சை நிலையம் ஒன்றை மேலதிகமாக நடத்துவதற்கு தேவையற்ற விதத்தில் பெரும் பணம் செலவு செய்யப்படும் என்ற காரணத்தினால் இது கொழும்பிலே மட்டும் நடைபெறும் என்பதை தெரிவித்துக் கொள்கின்றேன்.
ஒரு சிலர் இல்லத்தானே வடக்கு பகுதியில் எவ்வளவு பேர் உங்களுக்கு இந்த ஒரு சென்டரை வைக்கிறதா அவ்வளவு தேவை?
மேலே இருந்தால் சில நேரங்கள் அதை நாங்கள் கரிசனை பண்ணலாம். இதில் ஏற்பட்டது 1950 பேர் மட்டும்தான் தெரிவு செய்கின்றார். லிமிடெட் எக்ஸாமினேஷன் அதனால் கொழும்பிலே மட்டும் நடைபெறுகின்றது.
நன்றி.
தேவனி வாட்டைய எம்எச்எம் சல்மான் மகாதா பிரச்சனை ஆசனாதான்.
ප්‍රශ්න
ඉෂාන් රෞමාන් මහතා anybody's you can ask
sati deka kali lena
right pashtanga 13 dala sala peru metuma inuin asimata
karu katana ekthumani
katana ekthumani
you can table the question since the
actually I don't want to table the answer either since this question has a bearing on national security and public safety I would seek your approval to refrain from replying but if the minister if the member or any other member in this house wishes to have more information pertaining to what's in the question, I'm happy to speak to them outside of the house.
Hondai,